අද වැඩසටහනින් දැන් අපි සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් විසින් රචනා කරන ලද සුවිශේෂී කෘතියක් පිළිබඳව කතාබහ කරන්නට. විශේෂයෙන්ම දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය ආශ්‍රිතව විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යටතේ ත්‍රස්තවාදී පාපොච්චාරණ භාවිතය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක පර්යේෂණාත්මක කෘතියක් රචනා කරමින් එළිදක්වන්නට සමත් වී තිබෙනවා ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්. ඔහුගේ ආචාර්ය උපාධියේදීත් ඔහු මේ සම්බන්ධයෙන් වූ කෘතියක් එහෙමත් නැත්නම් පර්යේෂණයක් එළිදක්වනු ලැබුවා. මේ කාරණේ පිළිබඳව අද වැඩසටහනින් අපි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සමගින් කතාබහ කරන්නට සූදානම්. අපි මුලින්ම ඔබව අයබුවන් කියලා පිළිගන්නවා විසා.
අයබුවන් සංජය.
විසා, විශේෂයෙන්ම අපි ඉංග්‍රීසි නම, මේ කෘතියේ ඉංග්‍රීසි නම පිළිබඳව සඳහන් කළොත් ද යූස් ඔෆ් කොන්ෆෙෂනරි එවිඩෙන්ස් අන්ඩර් කවුන්ටර් ටෙරරිසම් ලෝ ඔෆ් ශ්‍රී ලංකා යනුවෙන් තමයි ඔබ මේ කෘතිය එළිදක්වා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි දැනගන්නට කැමති මේ කෘතිය එළිදක්වන්නට හේතුපාදක වුණු කරුණු කාරණා මොනවද පර්යේෂකයෙක් විදියට? පළමුවෙන්ම අපි ඒ කාරණේ පිළිබඳව ඔබගෙන් තොරතුරු දැනගන්නට කැමති විසා.
ඔව් සංජය, මම මීට අවුරුදු ගණනාවකට කලින් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති අධ්‍යාපනයේ හදාරලා නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දෙන්නේ. නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දෙන කාලේ වගේ වෙනකොටම මේ මට ප්‍රශ්නයක් තිබුණා, මම කොහොමද මේ මිනිස්සුන්ගේ මුදල් අය කරන්නේ කියලා. මොකද මිනිස්සු නීතිඥ සම්බන්ධයෙන් තියෙන එක්තරා ආකාරයක මතයක්, ඒ කියන්නේ මේගොල්ලෝ මුදල් හම්බ කරන්න විතරක් ඉන්නයි කියලා. ඉතින් මම දිවුරුන් දීලා මාස ගණනක් හිටිය බලාගෙන මොකද දැන් මම කරන්නේ කියලා. එතකොට තමයි මට මේ හෝම් ෆෝ හියුමන් රයිට්ස් කියන මානව හිමිකම් නිවහන කියන ආයතනයේ මේ රැකියාවකට ආරාධනා කරන්නේ දවස්වල රුපියල් 4000 පඩිය. ඉතින් තාමත්ම සුළු මුදලකට මේ වැඩ කරන්න මට කතා කරනවා. ඉතින් මම යනවා. ගිහාම මට දැනගන්න හම් වෙනවා ඒ ආයතනයේ ඉන්න සියලුම නීති ආධාර ලබන හැම දෙනා වගේ දෙමළ අය කියලා. ඒ වගේ මේ හැමෝම වගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත අය කියලා. ඊට පස්සේ මට දකින්න හම් වෙනවා මේ අත්අඩංගුවට පත් වෙච්ච හැම කෙනෙකුටම එරෙහිව තියෙන එකම සාක්ෂිය ඔවුන්ගේ පාපොච්චාරණය. ඒ කියන්නේ කෙනෙක් අත්අඩංගුවට පත් වෙලා කියනවා මම ත්‍රස්තවාදියෙක්, මම අහවල් වැරද්ද කරා, ඒ නිසා මම මේ වැරද්ද පිළිගන්නවා කියලා කියනවා කියලා ලියලා අත්සන් කරලා දෙනවා කොළේක. ඉතින් මේ වගේ එකක් දකිනකොට දෙකක් දකිනකොට මම සැලෙන්න පටන් ගත්ත මම මේ මොනවද මේ වගේ තැනක කරන්නේ කියලා. ඒ මම දිගින් දිගටම මේ විදිහට මෙතන වැඩ කරනකොට මම පාපොච්චාරණේ මේ සිය ගානක් කියවල තියෙනවා. මට තේරෙන්න පටන් ගන්නවා මේ හැම එකක්ම එක වගේ කියලා. ඊට පස්සේ තමයි මට හිතෙන්නේ මේක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඕනේ කියලා. පස්සේ පසු කාලෙක මම ඔස්ට්‍රේලියාවට එනවා. ආවට පස්සේ මම නීති පිළිබඳ පස්චාත් උපාධියක් හදාරලා ඉවරලා මම තීරණය කරනවා දැන් හරි ආචාර්ය උපාධිය කරන්න මම මේ විෂය සම්බන්ධයෙන් තමා කරන්නේ කියලා.
මෙහිදී ඔබට හොයාගන්නට පුළුවන් වුණු මේ වන විට ඔබට මේ ප්‍රශ්නයට හොයාගන්නට පුළුවන් වෙලා තියෙන පිළිතුර මොකක්ද විසා?
පිළිතුරු ගණනාවක් තියෙනවා සංජය. මම මේ කෘතිය පරිච්ඡේදවලට අනුව එක එක ආකාරයට බෙදලා තියෙන්නේ. මම මුලින්ම හොයාගන්න දේ තමයි මේ විශේෂයෙන්ම ඒ කියන්නේ ලෝකේ තියෙන නොයෙකුත් ආකාර ත්‍රස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදී වැළැක්වීම නීති යටතේ පාපොච්චාරණ භාවිතය ගැන නොයෙකුත් ආකාරයේ මේ පරිශීලනය කරලා තමයි මම ලංකාවේ මේ ප්‍රශ්නයට යොමුවන්නේ. එහිදී මුලින්ම මට හම් වෙන්න හොයා ගන්න පුළුවන් වෙන කරුණ තමයි LTT සංවිධානය කියලා කියන අනෙක් සංවිධාන වලට වඩා සෑහෙන තරම් වෙනස් සංවිධානයක්. විශේෂයෙන්ම ඔවුන් පාවිච්චි කරන උපක්‍රම නිසා සාක්ෂි පොලිසිය හෝ මේ මිරහස් ඔස්තු සේවා අතර පස්වීම වැළැක්වීමට ඔවුන්ගේ ප්‍රධානම ක්‍රමය තමයි දිවිනසා ගැනීම. ඒ කියන්නේ එක්ක දිවිනසා ගැනීම බෝම්බයක් හෝ සයනයිඩ් හරහා. එතකොට ඒ වගේ ක්‍රමවේදයක් ඇති මේ ත්‍රස්තවාදී සංවිධානයේ දානයක සමාජිකයෝ 10,000 ගණනක් පාපොච්චාරණය සඳහා යොමු කිරීමේම ප්‍රායෝගික නැහැ කියන කාරණේ මම හොයාගන්නවා. දෙවෙනි කාරණේ තමයි මේ මෙසේ අත්අඩංගුවට පත් වෙන හැම කෙනෙක්ම වගේ ශාරීරික හා මානසික හිංසනයට ලක්වීම කියන කාරණේ. ඒ අනුව මම නොයෙක් අවස්ථාවලදී මේ සම්මුඛ සාකච්ඡාවලට භාජනය කරනවා. එහිදී මට දැනගන්න හම්බෙන දේවල් තමයි වෛද්‍ය සහතික වලින් පිළිබිඹු වීමද ඇතුළුව මොවුන් අනෙකුත් ආකාරයේ ශාරීරික වදහිංසන වලට ලක් වෙනවා කියලා. ඒ තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අධිකරණයේ විසින් පිටපිටම මේ සාක්ෂි මේ ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ අධිකරණයේ විසින් පාපොච්චාරණය පිළිගන්න අවස්ථා 5%-10% අතර ප්‍රමාණයක් තරම් අඩුයි. අනික හැම අවස්ථාවකම ඒ පාපොච්චාරණය ප්‍රතික්ෂේප කරනවා. අවසාන වශයෙන්ම වැදගත් වෙන කරුණ තමයි මම විශ්වාස කරනවා වෝහාරික වාග් විද්‍යා විශ්ලේෂණ ක්‍රමයක්. ඒ කියන්නේ ෆොරෙන්සික් ලිංග්විස්ටික් ඇනලිටික් සිස්ටම් කියන එක. ඒ අනුව මේ ලිඛිත පාපොච්චාරණය වාග් විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව විශ්ලේෂණය කරලා මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා මේ පාපොච්චාරණය මේ සියල්ලම වගේ නිවැරදිය වනවේ මේ හදපු පාපච්චාරණ කියලා ෆැබ්‍රිකේටඩ්. එහෙම නැත්නම් මේ ව්‍යාජ ලෙස සකස් කරන ලද පාපච්චාරණය කියලා. මේ කාරණා තමයි මෙහිදී වැදගත් වෙන්නේ. මේ කාරණාවන් තමයි මම සොයාගන්නේ මේ පරීක්ෂණය හරහා.
විශේෂයෙන්ම මේ කෘතිය සම්බන්ධයෙන් තියෙන සිනොප්සිස් එක, එහෙමත් නැත්නම් මේ පැහැදිලි කිරීම පිළිබඳව මම අවධානය යොමු කරාම විසා මම දක්ක එක කාරණයකට මම අවධානය යොමු කරන්නට කැමති මේ ඉන්ඩෙෆිනිට් ඩිටෙන්ෂන් කියන එක. මේ කාලයකින් තොරව රඳවා තබා ගැනීමට මේ පාපොච්චාරණ සම්බන්ධයෙන් මේ පාපොච්චාරණය කරන ලද තොරතුරු භාවිතා කරනවා කියන කාරණය. මේ කාලයකින් තොරව මේ සැකකරුවන් රඳවා තබා ගැනීම කියන කාරණය පිළිබඳව කතාබහ කිරීමේදී විසා දැන් මේ අපිට වර්තමානයේ ඔස්ට්‍රේලියාවෙත් මේ කාරණය අහන්න දකින්න ලැබෙනවා. ඔස්ට්‍රේලියාවෙත් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ නීතිවල යම්කිසි ආකාරයක සංශෝධනයක් සිදු වුණා. මේ ත්‍රස්තවාදී සැකකරුවන් මේ නියමිත කාලයෙන් පස්සේ මේ ආකාරයෙන් මේ කාලයකින් තොරව රඳවා තබා ගැනීම රජය ගන්නා පියවර. අපි මේ කාරණා දෙක සංසන්දනය කිරීමේදී ඔබගේ මේ කෘතියෙන් ලැබුණු තොරතුරු සහ මේ කාරණා දෙක යම්කිසි ආකාරයකින් සංසන්දනය කරන්න පුළුවන්ද විසා?
පුළුවන්. ඒ කියන්නේ ලෝකේ හැම රටකම වගේ විශේෂයෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ ත්‍රස්තවාදී වැළැක්වීම සම්බන්ධයෙන් නීති දැඩි කරනු ලබනවා. එතකොට මේ හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම ඇතිවෙන උපසෝකෝටිකය තමයි කොහොමද මේ අපි ප්‍රජාතන්ත්‍රවාදය තුළ පිළිගන්නවානේ මානව හිමිකම් නිදහස. මේ නිදහස සහ ත්‍රස්තවාදී වැළැක්වීම සහ ආරක්ෂාව කියන කාරණා කොහොමද බැලන්ස් කරන්නේ, සමබර කරන්නේ කියලා. එතකොට මේ උබතෝ කෝටිකයට විසඳුම් සොයන අතරේ තමයි මේ ආකාරයේ නොයෙකුත් මේ විදිහට නීති දැඩි කිරීම සිදු වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ සිදුවන නීති දැඩි කිරීම වලට අනුව ඉන්ඩිෆිනිට් ඩිටෙන්ෂන්, එහෙම නැත්නම් කාල සීමාවක් විරහිත සීමාන්තික රඳවා තබා ගැනීමට අවසරයක් නැහැ ඔස්ට්‍රේලියාවේ. හැබැයි සාමාන්‍ය වරදක් කරලා හසු වෙන කෙනෙකුට වඩා මේ වැඩි ලෙස මේ නිදහස සීමාම කිරීමක් කරනවා ත්‍රස්තවාදී වැරද්දක් කරපු කෙනෙක්ගේ මේ කෙනෙක් සම්බන්ධ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මේ ත්‍රස්තවාදී වැරැක්වීම පනත සම්බන්ධයෙන් එහෙම ආවට ගියට අත්අඩංගුවට ගන්නෙ නැහැ. විශේෂ ඒකක විසින් නොයෙකුත් ආකාරයට සාක්ෂි එකතු කරලා තමයි ඒගොල්ලෝ මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ. ඉතින් අත්අඩංගුවට ගැනීම සිදු කරාම මේ සාක්ෂි තියනවා අධිකරණයක් විසින් කෙනෙක්ව රඳවා තබා ගැනීම සඳහා නියෝග ලබා දෙන්න. නමුත් ලංකාවේ සිදුවෙන දේ වෙනස්. ලංකාවේ සිදුවෙන්නේ මොකද්ද? අධිකරණයේ මැදිහත් වීම වෙනුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිලේකේ ලේකම් කිය අත්සනින් යුතුව වසරක මේ රඳවා හැඳුම් නියෝගයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ වසරක රැඳුම් නියෝගය හැම අවුරුද්දෙම දික් කරන්න පුළුවන්. එතකොට අධිකරණයේ මැදිහත් වීමක් වෙන්නෙම නැහැ. මේක තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තියෙන නීතිය. ඒ අනුව මම දන්නා තරමේ සමහර අවස්ථාවල සමහර රැඳවියන් අවුරුදු 5 සිට 7 දක්වා කාලයක් රඳවලා තියෙනවා නඩු විභාගයකින් තොරව. ඔස්ට්‍රේලියාව ගත්තොත් මේ වගේ දිගු කාලයක රඳවා තබා ගැනීමක් සිදු වුණත් සිදු වෙන ඉඩ තියෙනවා. හැබැයි එකක් අධිකරණයේ මැදිහත් වීමක් තියෙනවා. ඒ කියන්නේ අධිකරණ නියෝගයක් ලැබෙනවා ඒකට පළමුව. දෙවනුව සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ පාපච්චාරණය වලට පිටින් එකතු කරගන්න ලද සාක්ෂි තියෙනවා. ඡායාරූප සාක්ෂි, වීඩියෝ සාක්ෂි, නොයෙකුත් තෙවන හෝ හතරවන පාර්ශ්වයන් විසින් ලබා දෙන සාක්ෂි මේ ආකාරය. නමුත් ලංකාවේ මේ හැම අවස්ථාවකම තියෙන එකම එක සාක්ෂිය ඒ පාපච්චාරණය විතරයි. දැන් සංජය මෙහිදී වැදගත් වෙන කාරණයක් තමයි ත්‍රස්තවාදියා කියලා කියන්නේ කවුද කියන එක. දැන් පහුගිය කාලේ ත්‍රස්තවාදියා ලෙස අපි හඳුන්වන ලැබුවේ LTT සමාජ සංවිධානයේ ඇති සමාජිකයන් ලංකාවේ. නමුත් 1989 91 කාලය තුළදී ත්‍රස්තවාදී වශයෙන් හඳුන්වනු ලැබූ අයට දේශවිමුක්ති ජනතා ව්‍යාපාරයේ කියන ජනතා විමුක්ති පෙරමුණේම සමාජිකයන්ව හසු වෙනු ලැබෙනවා. එතකොට එසේ අත්අඩංගුවට ගනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්, ඒ කියන්නේ සිංහල වාර්ගික තරුණයන්ට මේ ආකාරයෙන්ම නීතිය බලපෑවා. මේ නීති යටතේම ඔවුන්වත් අත්අඩංගුවට ගත්තා. මේ නීති යටතේම ඔවුන්ගේ පාපෝච්චාරණය සටහන් කරගත්තා. මේ නීති යටතේම ඔවුන් සීමාන්තික කාලයක් රඳවා තබා ගැනීම සිදු කරා. ඉතින් මෙහිදී අපි වටහා ගන්න ඕනේ මේක මේ ත්‍රස්තවාදියා කියලා කියන්නේ කවුද කියන එක රජය විසින් මේ නිර්වචනය කිරීමේ කාරණාවත් මත. එහිදී ඇතැම් අවස්ථාවද අපි දැකලා තියෙනවා යම්කිසි පවත්නා රජයකට විරුද්ධව යම්කිසි ආකාරයක මතයක් දරන කෙනෙකුව ලේසියම ත්‍රස්තවාදීක් හැටියට හෝ ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන කෙනෙක් හැටියට හඳුන්වා දීලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ පාවිච්චි කරන්න උත්සාහ දරපු වෙලාවල් තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය බැලුවොත් ඒක ඉතාමත් වෙනස්. ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ නීති භාවිතා කරන්නේ ඇත්තටම මේ ත්‍රස්තවාදය කියන නිර්වචනයට අදාළ වෙන යම් කිසි ආකාරයේ අපරාධයක් සිදු කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් පමණයි.
දැන් විසා මෙහිදී අපි මේ පාපොච්චාරණය කියන කාරණය දැන් රජයන් ත්‍රස්තවාදයේ මැඩලීමට යොදා ගන්නවා වගේම ත්‍රස්තවාදී සංවිධානත් විවිධ අවස්ථාවලදී මේ කාරණය ඔවුන්ගේ වාසියට යොදා ගන්න අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. මේ කාරණය ඔබ කොහොමද මේ කෘතියෙන් එළි දක්වන්නේ?
අපිට මේ එල්ටීටී සංවිධානය තුළම ඉතාමත් පැහැදිලි මේ සාධක සහ සාක්ෂි තියෙනවා. එල්ටීටී සංවිධානය කොතරම් දරුණු විදියට තමන්ගේ විරුද්ධවාදීන්ව මර්ධනය කරන්නට, විශේෂයෙන්ම දෙමළ වාර්ගික විරුද්ධවාදීන්ව මර්ධනය කරන්න ත්‍රස්තවාදී ක්‍රම යොදා ගන්නවද කියලා. ඒ ක්‍රම යොදා ගන්නා ක්‍රමවලදී ඇත්තටම මේ රාජ්‍ය ත්‍රස්තවාදයට සමාන, සමහරලාට ඊටත් වඩා දරුණු විදිය ක්‍රම යොදා ගන්නවා. ඔවුන් අපි දකිනවානේ මේ ටොපිකල එල්ටීටී කඳුරා මේ හමුදා අතර පත්වෙච්ච වෙලාවේ කොයිතරම් එල්ටීටී වදකාගාර තියෙනවද කියලා. ඒ වදකාගාරවල ඉඳලා තියෙන්නේ දෙමළ වාර්ගික විරුද්ධවාදීන්නේ. ඒ කියන්නේ අනිකුත් සටන්කාමී තිබිච්ච සටන්කාමී කණ්ඩායම් වල සාමාජිකයන්. මෙහිදී මම සොයාගන්න එක දෙයක් තමයි ඇත්තටම මේ එල්ටීටීත් පාපොච්චාරණ යොදා ගන්නවා. ඔවුන් කරන දේ ඔවුන් මේ ආකාරයටම කියනවා, තමන්ගේ විරුද්ධවාදීන්ට උඹ අහවල් දේ කරා, අහවල් වැරද්ද කරා කියලා පිළිගනි. එතකොට පිළිගත්තේ නැත්නම් ඔවුන් දිගින් දිගට පහර දීලා වද හිංසාවට ලක් කරනවා. වද හිංසාවට ලක් කරාට පස්සේ අර ඕනෙම පහර කෑමට ලක් වෙච්ච පුද්ගලයෙකුට සිද්ධ වෙනවා මේ වද හිංසාවෙන් මිදෙන්නට යම් කිසි කොලේක මේ කඩදාසියක අත්සන් කරන්න තමන් අහවල් වැරද්ද කරා කියලා. එල්ටීටී සංවිධානය මෙසේ පාපොච්චාරණ වලට අත්සන් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ අත්සන් ලබාගෙන ඉවරලා තමන් එතකොට ඒ කර අහවල් පුද්ගලයා වත්හැඩැංගිලට ගැනීම නීත්‍යානුකූල කරන්න එල්ටීටී සංවිධානයේ නීති යටතේ ඔවුන් පාපච්චාරණ යොදා ගන්න. ඔවුන් කියනවා අහවල් කෙනා පාපච්චාරණය කර අහවල් වැරද්ද කරා කියලා, ඒ නිසා ඔවුන්ට ලබා දෙන දඬුවම සාධාරණීකරණය කරනවා කියලා. එල්ටීටී විසින් බොහෝ වෙලාවට ලබා දෙන දඬුවම තමයි මරණීය දඬනය. ඉතින් මේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. මොකද ත්‍රස්තවාදය සංවිධාන සහ රාජ්‍ය මේ ආයතන යන දෙපාර්ශ්වයෙන්ම එක ආකාරයටම මේ පාපොච්චාරණය සහ මේ පුද්ගලයන්ට එරෙහිව කරන වද හිංසාවට අවශ්‍ය කරන අවකාශ ලබා දී තිබීම කියන කාරණය.
ඔව් විසා, මම තවත් එක් කාරණයකට අවධානය යොමු කරන්නට සූදානම්. දැන් අපි හිතමු මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානවලට හෝ යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව රජයක් සටන් කරනකොට, එහෙමත් නැත්නම් රජයක් ඒ කාරණය මැඩලීම සඳහා කටයුතු කරනකොට ඔවුනුත් විවිධ අපහසුතාවලට, ආරක්ෂක අංශ ඒ වගේම නීති සම්පාදනය කරන අය විවිධ අපහසුතාවලට මුහුණ දෙන්නට පුළුවන්. මෙහිදී රජයට පක්ෂපාති අය හෝ එහෙමත් නැත්නම් මේ අදාළ ත්‍රස්තවාදී සංවිධානවලට විරුද්ධ මතයක් දරන අය කියන්න පුළුවන් කාරණයක් තමයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදී සංවිධානයක් මැඩලීම කියන්නේ ඉතාමත් අපහසු කාරණයක්. ඒ නිසා මේ වගේ ක්‍රමවේදයක් භාවිතා කිරීමට ඔවුන්ට සිද්ධ වෙන්න පුළුවන් කියලා ඔවුන් තර්කයක් නගන්න පුළුවන්. මේ සඳහා පර්යේෂකෙක් විදියට ඔබ දෙන පිළිතුර මොකද්ද විසා?
දැන් මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි නොයෙකුත් ආකාරයේ, මම විතරක් නෙවෙයි නොයෙකුත් ආකාරයේ ලෝකයේ සිටින අපරාධ විද්‍යාඥයන් නොයෙකුත් රටවල අය නැවත නැවත තහවුරු කරන එක කාරණයක් තමයි පාපොච්චාරණය කියන සාක්ෂිමය ජමේ චානරේ. එහෙම නැත්නම් මේ සාක්ෂිය ඉතාමත්ම මේ unreliable, ඒ කියන්නේ විශ්වාස කරන්න බැරි සාක්ෂියක්. හේතුව මොකද? සත්‍යතාවයකින් තොර පාපොච්චාරණය මේ සාක්ෂි වශයෙන් ගොනු කිරීමට තියෙන ඉඩකඩ අතිශයින්ම වැඩි නිසා. පළවෙනි කාරණේ තමයි ශාරීරික හිංසනය, දෙවෙනි කාරණේ මානසික හිංසනය, තුන්වෙනි කාරණේ නොයෙකුත් ආකාරයක බලපෑම් කිරීම, හතරවෙනි කාරණේ ඇතැම් සැකකරුවන් මේ විශ්වාස කරන්න පෙළඹීම. මම මොනවා හරි කියලා දැන් පාපොච්චාරණයක් දුන්නොත් මට දේශින් ගෙදර යන්න පුළුවන් වෙයි. ඉතින් මේ ආකාරයකට නොයෙකුත් ආකාරයේ කාරණා තියෙනවා වැරදි පාපොච්චාරණ සැකකරුවන් විසින් ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා, විශේෂයෙන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඒ වගේම මේ බ්‍රිතාන්‍ය, අයර්ලන්ත වගේ මේ නීති ක්‍රම යටතේ. දැන් එතකොට ඒ විදිහට රිලයබල් නැති විශ්වසනීයත්වයකින් තොර සාක්ෂියක් මේ යොදා ගැනීම කියන ප්‍රශ්නය ත්‍රස්තවාදී වැළැක්වීමට කොහෙත්ම අපිට උපයෝගී වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වුණා, මේ පාපොච්චාරණය කියන මේ සාක්ෂිය භාවිතා කිරීමට නීතිය නිදද ලබා දීම නිසා රජයට පුළුවන් වෙනවා දහස් ගණනක් සැකකරුවන් රඳවා තියන්න. එතකොට ඔවුන් රඳවා තියන්නේ යොදා ගන්න එකම උපක්‍රමය අර ඔවුන් විසින් අත්සන් කරන ලද පාපොච්චාරණය කියන ලේඛනය තිබීම යන හේතුව. ඉතින් එසේ රඳවා තබා ගැනීම නිසා වාසියක් වෙන්න පුළුවන් සමහරලාට. ඔය රඳවා තබා ගන්න අවස්ථාවලදී ඇත්තටම ත්‍රස්තවාදීට සම්බන්ධ පුද්ගලයෙක් එළියට යන්න බැරි වෙන්න මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි ඒ අවස්ථාවලදී සිය දහස් ගණනක් අහිංසක අය හඳව තබා ගන්න පුළුවන්. ඉතින් මෙහිදී අපි උත්සාහ කරන්න ඕනේ හොයන්න මොකද්ද මේක බැලන්ස් කරන්න පුළුවන් සමබර කරන්න පුළුවන් ක්‍රමය. කියන්නේ ත්‍රස්තවාදියාගෙන් ජනතාව ආරක්ෂා කිරීම සහ රටක හැම පුරවැසියෙකුටම නිදහස ලැබෙන්නේ පුරවැසියන්ගේම නිදහස සාවරු කිරීම. මේක සමබර කිරීම තමයි බරපතලම කාර්ය. මේක පහසු දෙයක් නෙවෙයි. පළවෙනි කාරණේ විශේෂයෙන්ම ලංකාව වගේ රටවල ආරක්ෂක අංශවල පුහුණුව ශක්තිමත් කර යුතු විධිමත් පුහුණුවක් ලබා දිය යුතු. කොහොමද ඉන්ටෙලිජන්ස් එකතු කරන්නේ, කියන්නේ මේ තොරතුරු එකතු කරන්න කියලා. ඊට පස්සේ ඔවුන්ට පුහුණුව ලබා දිය යුතු කොහොමද මේ එකතු කරගත් තොරතුරු ආශ්‍රයෙන් හොඳ මේ අපරාධ නඩුවක් ගොනු කරන්න කියලා. මම කිව්වේ කලිනුත් ලංකාවේ 95%ක්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ගේන නඩු මේ අහක යනවා. හේතුව ඒව ගොනු කරන්නේ හරියට, ඒවට හේතු ඒගොල්ලන්ට තියෙන්නේ පාපචාරණ විතරයි. එතකොට තුන්වෙනි කාරණේ තමයි සංජය මං හිතන්නේ අපි ඊටත් වඩා දුරදිග බැලිය යුතුයි. අපි හිතන්න ඕනේ ඇයි ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ. ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ හේතුව විශේෂයෙන්ම තරුණ තරුණියන් තමන්ගේ ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටීමනේ. අපි බැලිය යුත්තේ එසේ අසාධාරණයක් ඇතිවීමෙන් අසාධාරණයට ලක්විය හැකි අවස්ථා අවම කිරීම. එසේ අවම කිරීම තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම තුළ අපිට පුළුවන් ත්‍රස්තවාදයෙන් මිදෙන්න. නමුත් බොහෝ විට දේශපාලඥයන් කියන්නේ නීතිය ගෙනපු ගමන් ත්‍රස්තවාදය ඉවරයි කියලා. කවදාවත් එහි කොහෙවත් නීතිය ගෙනපු ගමන් ත්‍රස්තවාදයක් ඉවර වෙලා නැහැ සංජය.
අප සමගින් කතා බහට එකතුනේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකර. ඔහු විසින් මෑතකදී රචනා කරන ලද පර්යේෂණාත්මක කෘතියක් වූ The Use of Confessionary Evidence Under the Counter-Terrorism Laws of Sri Lanka නම් පර්යේෂණාත්මක කෘතිය පිළිබඳව කතා බහ කරන්නට ඔහු අප සමගින් එකතුනේ. දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පාපොච්චාරණ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සාක්ෂි වශයෙන් යොදා ගැනීම පිළිබඳව යම්කිසි ආකාරයක විශ්ලේෂණාත්මක කෘතියක් වශයෙන් තමයි මේ කෘතිය රචනා වී තිබෙන්නේ. විසා බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක් වුණාට.
ගොඩක් ස්තුතියි SBS ගුවන්විදුලියට සහ සංජයට.